SBS Radio.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
සාහිත්‍ය සම්භාෂණ අපේ මේ සාහිත්‍යමය කතාබහට තවත් විශේෂත්වයක් එකතු වෙනවා අද දවසේදීත්. කැංගරු දේශයේ අප අතරම වාසය කරමින් නිර්මාණකර්තාවේ යෙදෙන තවත් ලේඛිකාවකගේ පරිවර්තිත කෙටි කතා සංග්‍රහයක් තමයි අද දවසේදී අපි මාතෘකා කරගන්නේ. ඇය මෙල්බන් වාසී ලේඛිකාවක්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභිනියක්. සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් මීට කලින් තෙවරක් අපි ඇගේ ග්‍රන්ථ පිළිබඳව අවධානයට යොමු කරලා තියෙනවා. හිම කැට සෝපානය යොවුන් නවකතාව, මොනරදැල පරිවර්තිත නවකතාව, ඒ වගේම විමර්ශන ග්‍රන්ථයක් විදිහට ස්වර්ණ තරංගය කියන කෘතිය පිළිබඳවත් අපි කතා බහ කරලා තියෙනවා. ඇය තමයි ස්වර්ණකාන්ති රාජපක්ෂ. ඇගේ මේ නවතම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය නම් කරලා තියෙන්නේ අතරමං වූ වසන්තය. මේකේ සුවිශේෂීත්වය වන්නේ ඇය විසින්ම තෝරා ගන්නා ලද වෙනත් රටවල නිර්මාපකයන් විසින් රචිත කෙටිකතා කිහිපයක් එකතු කරලා මේ ග්‍රන්ථය අපේ පාඨකයන් අතර පත්කරලීම කියන කාරණාව. මේ වැඩසටහනට අලුතින් සම්බන්ධ වෙන අයට ඇය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කළ ඉතින් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ස්වර්ණකාන්ති රාජපක්ෂ මෙල්බන් වාසී ලේඛිකාවක්. ඇගේ පරිවර්තිත කතා කිහිපයක් මීට කලින් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට සහ නිර්දේශිත ග්‍රන්ථ අතරට එකතු වෙලා තියෙනවා. කුරුල්ලා සහ තරුමණ්ඩල කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබාගත් කෘතියක්. ඒ වගේම දිව්ගිර කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත කෘතියක්. ඊට අමතරව ඔබ අප කොයිකාරුත් බොහොම කැමැත්තෙන් කියවපු ඇනා කැටරිනා පරිවර්තිත කෘතියත් ඇතින් නිර්මාණය වුණු කෘතියක්. ඒ වගේම ජව තුරගා කියන පරිවර්තිත යොවුන් කතාවත් ගොඩගේ සම්මානයට පාත්‍ර වුණු කෘතියක්. ඉතින් ඇය බොහොම දක්ෂ ලේඛිකාවක්. ඇතින් මේ නිර්මාණය වුණු අතරමං වූ වසන්තය පිළිබඳව අද අපි දැන් කතාබහ කරන්න සූදානම් වන්නේ. ස්වර්ණකාන්ති රාජපක්ෂ ඉන්නවා අපේ මැදිරි. ඒ වගේම සාහිත්‍ය සම්භාෂණ මේ විශේෂාංගයට අපිත් එක්ක හැමදාම එකතු වෙන මෙල්බන් වාසී ලේඛක ජගත් ජේදරසිංහත් මැදිරියට පැමිණලා සිටිනවා ස්වර්ණකාන්ති රාජපක්ෂගේ අතරමං වූ වසන්තය පිළිබඳව විවේචනයක නිර්වචනයක යෙදෙන්න. දෙදෙනාටම ආයුබෝවන්.
ආයුබෝවන්.
හොඳයි, එහෙමනම් මම ස්වර්ණකාන්ති රාජපක්ෂ අපේ ලේඛිකාවට මුලින්ම යොමු වෙන්න කැමැති. ඇය ලොව විවිධ රටවල සම්මානීයට පාත්‍ර වුණු ලේඛකයන් ද ඇතුළුව තවත් ලේඛකයින්ගේ කෙටි කතා හතක් එකතු කරගෙන තියෙනවා මේ අතරමං වූ වසන්තය කෘතියට. ස්වර්ණකාන්ති, මේ ඔබගේ මේ තේරීම කොහොමද සිද්ධ වුණේ?
මම මේක විශේෂ අදහසකින් එහෙම තෝරගත්තේ නැහැ. නමුත් මම මේ කෙටි කතා හත තෝරගන්න, මම කෙටි කතා නම් 150කට වඩා කියෙව්වා, පොත් ගණනාවක් කියෙව්වා. ලෝකයේ විශිෂ්ට කෙටි කතා වලට තෝරගත්ත පොත් තමයි මම ඒ කියෙව්වේ. ඒ කොච්චර විශිෂ්ට කෙටි කතා වුණත් අපට ඒ අත්දැකීම් බෙදා හදා ගන්න, අපට අපේ පාඨකයන්ට සමීප වෙන්න පුළුවන් කෙටි කතා හතක් තමයි ওই විදිහට ඔච්චර කෙටි කතා සංඛ්‍යාවකින් මම අන්තිමට තෝරගත්තේ. ඒකේ අමුතු රසවත් බවක් වුණා. මහද්වීප පහෙන්ම කෙටි කතා නියෝජනය වෙලා තියෙන එක තමයි මේකේ තියෙන විශේෂත්වය.
දැන් ඒ කතා තෝරගන්නකොට ඔබ විශේෂයෙන් සැලකපු කාරණා තියෙනවද? මොනවද?
මම හුඟක් වෙලාවට කල්පනා කරේ අපේ පාඨකයන්ට අපේ අධ්‍යක්ෂින් වලට හුරු පුරුදු, ඒ වගේම විශේෂාධාරණීය තත්ත්වයේ තියෙන කෙටි කතා තමයි මම මේ අවස්සේ තෝරගත්තේ.
ඔව්, දැන් ජගත් අපේ මේ වැඩසටහනට හැම වතාවකදීම සම්බන්ධ වෙන අපේ ග්‍රන්ථ විචාරණ කාර්යභාරය දෙන මෙල්බන් වාසී අපේ ලේඛකයා ජගත්, දැන් ඔබට මොකද හිතෙන්නේ ස්වර්ණකාන්තිගේ මේ නිර්මාණ එකතුව පිළිබඳව? ලෝකයේ විවිධ රටවල නිර්මාණ එකතුවක් සහ එහි ප්‍රතිබිම්බයක් තියෙනවා මේ පොතේ.
ඔය ඇත්තටම ස්වර්ණකාන්ති කිව්ව කාරණේට මමත් එකඟ වෙනවා. මොකද මේ තෝරාගෙන තියෙන කෙටි කතා බලපුවාම දිල්රුක්ෂි, මේවා බොහොම අපිට සමීප කෙටි කතා. මේ කියවනකොට මේක විදේශීය අත්දැකීමක් කියලා හිතනවට වඩා සමහරලාට මේ අපේ අත්දැකීමකට බොහොම සමීප වෙන කතා තමයි මට පේන විදිහට ස්වර්ණකාන්ති තෝරාගෙන තියෙන්නේ. විශේෂයෙන් මේ කෙටි කතාවල තියෙන මේ ලක්ෂණ මේ ඉස්මතු වෙන්නට මං හිතන්නේ ඇය පාවිච්චි කරන භාෂාවත් ඉවහල් වෙලා තියෙනවා. සමහර තැන්වලදී අපේ බසේ භාෂාවේ අපේ බසේ තියෙන යෙදුම් ඇය බොහොම හොඳින් පාවිච්චි කරලා තිනවා. ඒ නිසා මට හිතෙනවා මේ කෙටි කතා හතම අපට හුඟක් සමීප කෙටි කතා කියලා.
ඔබට උදාහරණයක් දෙන්න පුළුවන්ද ජගත්, දැන් ඔබ කියපු කාරණාවට?
ඕල්දි රුක්ෂි, උදාහරණයක් ඇටියට මේ කෙටි කතා පොතේ එනවා සොඳුරු නිමේෂය කියලා කෙටි කතාවක්. කෙන්‍යානු ජාතික නුගුගි වා තියොන්ඕ කියන ලේඛකයා ලියලා තින්නේ. මිනිට්ස් ඔෆ් ග්ලෝරි කියන කෙටි කතාවයි පරිවර්තනය කරනවා සොඳුරු නිමේෂය කියලා. ලියන භාෂාව සමහර කෙටි කතා සඳහා පාවිච්චි කරලා තිබෙන්නේ කතා කරන භාෂාව. සමහර කෙටි කතා සඳහා පාවිච්චි කරලා තියෙන්නේ ව්‍යාකරණ සාහිත්‍ය භාෂාව. මම කියන්න එක උදාහරණයක්. මේ කෙටි කතාව වෙන එක තැනක්. එක් සෙනසුරාදා රාත්‍රියක ඈ මේ සඳහා වේලාව සොයාගත්තේ ජීවිතයේ හිණිපෙතේ ඉහළට අගින තමන්ගත් දුෂ්කර වෑයම ගැන එයා කියන කතාවට බාධා කරමින්. එහෙම කතා කළේ ඇයිද කියා පවා දන්නේ නැහැ. එළියේ කඩා වැටෙන වැස්ස නිසා වෙන්න ඇති. සමහර විට වහල හෙවිල්ලපු රැලි සහිත තහඩු මතට හිමි හිමිට වැහි බින්දු පතිත වෙන සද්දට මුසු වෙලා එක්තරා උණුසුම් නිද්‍රාශීලී බවක් මතු වෙලා තිබුණා. මේ වගේ මේ භාෂාව අපේ හිතේ දිල්රුක්ෂි චිත්‍රරූප මවන්නට සමත් වෙන භාෂාවක්. මේ කියන කතාව අපට මැවිලා පේනවා පාවිච්චි කරන වචන තුලින්. ඉතින් මම අර කලින් කියපු කාරණේට සමහර කෙටි කතා සඳහා ව්‍යාකරණානුකූල භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා. තවත් සමහර කෙටි කතා සඳහා කතා කරන භාෂාව පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඇගේ පොතේ එනවා සල්මන් රෂ්ඩිගේ එංගලන්තයේ සිට ලියන ලේඛකයා කොල්ලා අහිංසකයා කියලා පරිවර්තනය කරන කතාව ඇය ලියන්නේ කතා කරන භාෂාවෙන්. ඇයි ස්වර්ණකාන්ති මේ භාෂා දෙක අතර දෝලණය වෙන්නේ?
ඔය ඇත්තටම ස්වර්ණකාන්ති දැන් ජගත් සඳහන් කරපු ආකාරයට ලිඛිත භාෂාව පරිවර්තනය කරද්දී අනුගමනය කරන්නේ ශෛලීන් සහ එයින් පිටගිය අවස්ථාවනුත් තියෙනවා. ඒකට හේතුව
මම හැමතිස්සෙම කෙටි කතාවක් වුණව කතාවක් පරිවර්තනය කරනකොට කතාව විසින් ඉල්ලා සිටින භාෂාවක් තියෙනවා. මුල් පිටපත ලියපු කතුවරයා ලියපු භාෂාව මම හොඳට තේරුම් ගන්න ඕන. එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? ඉතින් ඒ අනුව කල්පනා කළා තමයි මම තෝරගන්නේ මම පාවිච්චි කරන්න ඕන මොන විදිය භාෂා ශෛලියක්ද කියලා.
හොඳයි, දැන් අපි අද දවසේදී සාහිත්‍ය සම්භාෂණ මේ සාකච්ඡාවට එකතු කරගන්නේ මෙල්බන් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් පරිවර්තනය කරන ලද කෙටි කතා සංග්‍රහය අතරමං වූ වසන්තේ. මේකට කෙටි කතා හතක් ඇතුළත් වෙනවා. ලොව විවිධ රටවල රචකයන් විසින් නිර්මාණය කරන ලද මේ කතා සිංහලයට පරිවර්තනය කිරීම ඇය අතින් සිදු වුණා. එක්සත් ජනපදයේ රිචඩ් බෝෂ්, වියට්නාමේ දුවන් තු හුවොන්, ඔස්ට්‍රේලියාවේ ටිම් වින්ටන්, එංගලන්තයේ සල්මන් රෂ්ඩි, ඔස්ට්‍රේලියාවේ බිල් කොලොපි, කෙන්‍යාවේ නුගුකිවා තියොංගෝ, රුසියාවේ ඇන්ටන් චෙකොෆ් කියන මේ ලේඛක ලේඛිකාවන්ගේ කෙටි කතා හත. දැන් ස්වර්ණකාන්ති, ඇතැම් වෙලාවට ඔබ මේ පරිවර්තනය කරපු කතා කියවද්දී අපිට දැනෙන හැඟීම තමයි මේවා ලෝකේ කොයි රටවල ජීවත් වුණත් අපිට දැනෙන සමීපතාව. ශ්‍රී ලාංකික පසුබිමක් සහිත සිංහල කියවන අපිට දැනෙන සමීපතාව. උදාහරණයක් විදිහට මං ගෙනහර පාන්න කැමතියි ඔබේ කෙටි කතා සංග්‍රහයේ දෙවන කතාව, දුවන් තු හුවොන් වියට්නාම ලේඛකයා විසින් රචිත අතරමං වූ වසන්තය. අතීත ගමකට අපි වැරගෙන යනවා. එදින සැන්දෑවේ ඔහු මධ්‍යම ප්‍රදේශයේ එක්තරා පළාතක සිට හැනෝයි නුවර කරා බස්රියෙන් ආපසු එමින් සිටියේය. ඔහු ආර්ථික සැලසුම් විශේෂඥයෙකි. රට පුරා යන මෙවන් වෙහෙසකර දිගු ගමන් ඔහුට හුරු පුරුතය. සිය අසුන මත නිදා වැටෙමින් පසුව ඔහුට රියේ ඇන්ජමින් පිටවෙන්නා වූ මහා විශාල දඩිපිඩි ශබ්දයක් ඇසෙන්නට විය. බොනට්ටුව විවෘත කළ රියදුරාගේ බලාපොරොත්තු සුන් ස්වරය ඒ සමගින් මැසින. අදහන් දෑවෙම හැනෝ යන්න බැරි වේ වගේ රේඩියටයක පුපුරලා ගිහින්. දැන් තව ගමේ විස්තර තියෙනවා විස්තර කෙරෙන. අපි පාසල් යන කාලේ අපේ අතීතයේ ගම් දනවල හිටපු අයට මේ මගතට බස් කැඩිලා වෙන අකරතැබ්බ මතක් වෙනවා. එතකොට මේකේ බොහොම ලස්සන ආදර කතාවක් යනවා. ගමේ ඉන්න ගෑනු ළමයා අමතක වෙනවා මේ කියන තරුණයා නගරයට ඒ සංකීර්ණ ජීවිතයට අවතීර්ණ වෙනවත් එක්කම. නමුත් ඇය ලබා දුන්න කුසගින්නට ලබා දුන්න බිස්කට් එක ඔහුගේ මතකයේ තියෙනවා. මේ වගේ පුංචි දේවල් හරිම අපූර්වට ස්පර්ශ කරලා තියෙනවා මේ කතාවේ. ඔබ ඒවා බොහොම ලෙංගතව සිංහලයට අරන් ඇවිල්ලා තියෙනවා. මේ සමීපකම ඔබ කොහොමද රැකගත්තේ මේ හැම කතාවකම?
ඒක ඉතින් මම රස විඳපු තරම තමයි. මම ඒ විදිහ කතා කියනකොට මම ඉස්සෙල්ලම මම රස විඳිනවා. හුඟක් කොච්චර කියවලා අන්තිමට ওই ටිකක් තෝරගත්තේ මම මගේ රස විඳින අනුව තමයි ඒ විදිහේවා තින්දුනේ. විවිධාකාර අධ්‍යක්ීම් සහිත තේමාවන් තෝරගන්න තමයි මගේ කැමැත්ත තිබුණේ. ඒවා සොය සොයා තමයි මම සෑහෙන කාලයක් මේ පරීක්ෂණය කරේ.
මේ වගේ කතාවක දිල්රුක්ෂි අතර මේවා අපට සමීප බව දැනෙන්නේ අපේ ජීවිතවල මේ වගේ මගහැරිච්චා ඉන්නවා. ජීවිතේ හාය හැරිලා බලනකොට තැන් වල මගහැරිච්චා ඉන්නවා. මේ අය ගැන මතකයේ සමහරලාට ආයි යම් කිසි සිදුවීමක් නිසා මතු වෙන්නට පුළුවන්. එතකොට සමහරලාට මේ අය මගහැරුනේ ඇයි කියන එකත් සමහර විට අපට ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි මේ දැන් අතරමං වූ වසන්තය ගැන කතාව මේ වියට්නාම් ලේඛිකාව කියන්නේ. වියපත් වෙලා ආපසු හැරිලා බලනකොට අපිට අමතක වෙච්ච නැත්නම් යම් හේතු නිසා අපට මගහැරිච්ච මේ අය මතුවෙනවා. ජීවිතවල. මේවා අපිට හරි සමීපයි. ඉතින් ස්වර්ණකාන්ති මේ තෝරගෙන තියෙන කෙටි කතා දිහා බලනකොට ඒවායේ තියෙන මේ සුවිශේෂත්වය තමයි මේවා කොහෙන් හරි අපේ ජීවිතවලට කොතනකදී හරි පොඩ පොඩ හරි සම්බන්ධ වෙලා තියෙනවා කියලා දැනෙන ගතිය.
ඔව්, ඒත් එක්කම තවත් සුවිශේෂී කතා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියානු ලේඛක ටිම් වින්ටන් විසින් රචනා කරපු මයි ෆාදර්ස් එක්ස් කියන කෙටි කතාව, මගේ තාත්තගේ පොරව කියන නමින් ඔබ මේ පරිවර්තනය කළ තියෙන ස්වර්ණකාන්ති. බොහෝ වෙලාවට අර උපමා රූපක ශෛලියේ මේ කෙටි කතාවක්ද කියලා දෙනවා. මොකද කතාව පුරාම තාත්තගේ පොරව තමයි රූපකයක් විදිහට යන්නේ මුළු කතාව පුරාම. ඒ වගේ කතා ශෛලීන් පරිවර්තනය කිරීමේදී ඔබට මොකක්ද දැනුණු වෙනස? දැන් ඒ වගේ දේවල් ලාංකිකයට සමීප කිරීමේදී උපමා රූපකයක් සහිත ඒ විදේශීය රචකයෙක් ලියපු කතාවක් අපේ සිංහලයට අරන් ඒමේදී මොකක්ද ඔබට දැනුණු වෙනස?
ටිම් වින්ටන් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඉතාම විශිෂ්ටම ගණයේ ලේඛකයෙක්. ඉතින් එයාගේ කතාවක් අපේ සිංහල පාඨකයන්ට සමීප කරලා දෙන්න මට ලොකු මොනාක් තුනා සෑහෙන කාලයක් තිස්සේ. මට හැමෝම කියනවා ඔස්ට්‍රේලියාවේ ඉන්න ලේඛකයෝ අඳුන්වලා දීමක් කරන්න කියලා. ඉතින් මට හිතුණා මේ ලේඛකයා අපේ පාඨකයන්ට ලං කරලා දෙන එක අපි මෙහි ජීවත් වෙන ශ්‍රී ලංකකයෝ විදියට ඒක මම කරන්න ඕන යුතුකමකුත් කියලා මේ සාහිත්‍ය ධාරා දෙක ලං කරන්න, අපේ සිංහල සාහිත්‍යය සහ ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි සාහිත්‍යය. ඉතින් ඒකත් තිබුණා. ඒ වගේම මෙහි අත්දැකීම කොහි ලෝකෙ හිටියත්, ඒ ඔස්ට්‍රේලියාවේ හිටියත් ලංකාවේ හිටියත් මේක තාත්තා සහ පුතෙකුගේ තියෙන බැඳීම. අපි පුංචි කාලේ අපි තාත්තා අම්මලා තාත්තලා ටික ජීවත් වෙනවා, අපි හැම දෙයක්ම දේවල් කරගත්තට ඒක අපිට එච්චර අපිට දැනෙන්නේ නැහැ අපි මේ තරම් සම්බන්ධයක් තිබුණාද කියලා. අපි ඉතින් සාමාන්‍ය ජීවිතයේ ගෙවනවා මිසක් ඒකේ ගැඹුර ගැන අපට අවබෝධයක් නැහැ. ඒ දෙමව්පියෝ ඈත් වුණාට පස්සේ, දෙමව්පියෝ මිය ගියාට පස්සේ තමයි අපි හරිම කම්පණයටපත් වෙන්නේ. ඉමෙ දෙමව්පියෝ අපින් ඈත් වුණාට පස්සේ දැන් මෙහි සංස්කෘතියට අනුව දෙමව්පියෝ වයසට ගියාට පස්සේ දරුවෝ ඈත් වෙන එක ඒක සුලභ කාරණාවක්. නමුත් අපි හිතන් ඉන්නවා ඉතින් ඒක ඒක ඒ මිනිසුන්ගේ සංස්කෘතිය ඒක ඒ විදිහට අනුගත වෙලා ඒගොල්ලන් සතුටෙන් ඉන්නවා කියලා. දැන් මේ කතාව කියෙව්වම මට දැනුනේ අපේ ලංකාවේ අපි දෙමව්පියෝගෙන් ඈත් වෙලා අපි ඇවිල්ලා මෙහි ඉන්නකොට අපට දැනුණු දෙයම තමයි දෙමව්පියෝ මිය පරලෝ ගියාට පස්සේ අපට හොඳටම දැනෙනවා වරදකාරී හිතක් වැඩිපුර දැනෙනවා ඊට පස්සේ. ඉතින් මේ දරුවට දැනෙන්නේ, ඉතින් මේ පුතාට දැනෙන්නේ ඒක තමයි. තාත්තලාට අම්මලාට හරියට සැලකුවේ නැහැ කියන හැඟීම එයාට ඇති වෙනවා. ඉතින් බලනකොට අපේ ලංකාවේ අපි අත්දකින දෙයක් ඒක. ඉතින් මේක මෙහෙත් ඒක තමයි. ඉතින් බලනකොට මේ මිනිස්සු අත්දැකීම් කියන්නේ දෙමව්පියන්ට තියෙන ආදරය, දූදරුවන්ට තියෙන ආදරය, ওই වගේ සමාජ සම්බන්ධතා හරිම පොදු දේවල්, මනුෂ්‍ය සංහතියට ඊටාම සමීප දෙලෙන්ගත් දේවල්. ඒවා මහද්වීපේ මහද්වීපට වෙන් කරන්න බෑ. මනුෂ්‍ය සංහිතේ පොදු වස්තුන් මේවා.
සදාතනික මානව බැඳීම් නේද? ජගත්, දැන් ඔබට මොකද හිතෙන්නේ ලෝකේ? දැන් ස්වර්ණකාන්තිත් කලින් කිව්වා මහද්වීප පහක මේ ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ තමයි අය තෝරගත්තේ කියලා. දැන් විවිධ භූවිෂමතාව සහිත කලාපවල ජීවත් වෙන මිනිසුන්ගේ ජීවන රටාත් එක්ක, ඔවුන්ගේ ජීවන අත්දැකීමුත් එක්ක බිහිවන නිර්මාණවල අන්තර්ගතයත් වෙනස් වෙනවා. අපි දන්නවා මේ ඇමරිකාවේ ඉන්න රචකයෙක් ලියන එක සමහරවිට වෙනස් වෙන්න පුළුවන් අප්‍රිකාවේ කාන්තාරාශිතව ගෝත්‍රික ජීවිතයක් ගත කරපු ලේඛක එක්ක හෝ ලේඛිකාවක් අතින් නිර්මාණය වෙන දේ. දැන් ඔබට මොකද හිතෙන්නේ මේ කෘතිය කියවද්දී? ඔබත් ලේඛකෙක් වශයෙන් විවිධ රටවල කෙටි කතා තෝරා ගැනීමේදී විවිධ සාහිත්‍ය රස අපේ සිංහල පාඨකයාට සමීප කිරීමේදී කොයිතරම් සාර්ථකත්වයක් ලැබලා තියෙනවද කියලා, මේ කතා තේරීම සහ කතා එකතුව පිළිබඳව?
ඔබ ප්‍රශ්න දෙකක් අහනවනේ. පළවෙනි ප්‍රශ්නේ තමයි මේවායේ තියෙන විශ්ව සාධාරණීත්වය. මේ මානුෂික හැඟීම්, ස්වර්ණකාන්ති හරියටම කිව්වා වගේ, මේ මානුෂික හැඟීම් කියන දේවල් සෑම ජාතියකටම, සෑම පළාතකටම, සෑම මාධ්‍යපේකටම, මේ හැමතැනදීම අපි දකින හැඟීම් ගත්තම අවසාන විනිශ්චයේදී මේ ඔක්කොම එකයි. ඒක තමයි මම හිතන්නේ මේ කෙටි කතාවලින් අපට දකින්නට ලැබෙන්නේ. ඔබ අහපු දෙවෙනි ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න කැමතියි. පරිවර්තනයක් නැත්තම් පරිවර්තිකාවක් ගැන අපි කතා කරනකොට දිල්රුක්ෂි, අපි මුලින්ම බලන්නට ඕනි කාර්යය තමයි මුල් කෘතියේ කතාවස්තුව නොවේ, ඒ කතාවස්තුව ලේඛිකාව පරිවර්තකාව විසින් කොයිතරම් දුරට සාර්ථකව අපේ භාෂාවට නගලා තියෙනවාද කියන කාරණය. ඉතින් ස්වර්ණකාන්තිගේ මේ කෙටි කතා මෙච්චර අපිට සමීප වෙන්නේම ඇගේ තියෙන පරිවර්තන කුසලතාව නිසා. ඇ කොච්චර දක්ෂ ලෙස මේ විදේශ භාෂාවල තියෙන, විදේශ පරිසරවල තියෙන මේ කතා කොයිතරම් දක්ෂ ලෙස අපේ භාෂාවට හරවලා තියෙනවාද කියන කාරණය වඩ වඩාත් තහවුරු වෙනවා මේ හැඟීම් අපට දැනෙන නිසාම. ඒ නිසා මං හිතන්නේ මේ පරිවර්තිකාවක් වශයෙන් ස්වර්ණකාන්ති රාජපක්ෂ ලේඛිකාව මේ අතරමං වූ වසන්තය කියන කෘතිය තුලින්ම පෙන්වා දීලා තියෙනවා ඇගේ ශක්්‍යතාව කොයිතරම් දක්ෂ පරිවර්තිකාවක්ද කියන කාරණය.
ඔව්, කෙටි කතා හත පිළිබඳව කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්. මේ අහගෙන ඉන්න ඔබට යම් කුතුහලයක් ඇති වෙන්නේ නැති මොනවද මේ කෙටි කතා හත කියලා මං කලින් ලේඛකයෝ සහ ඔවුන්ගේ රටවල් පිළිබඳව සඳහන් කළා. සාඩම්බරය, අතරමං වූ වසන්තය, මගේ තාත්තාගේ පොරව, කොල්ලා අහිංසකය, පුතාගෙන් වචනයක්, සොඳුරු නිමේෂය, ගම්මානේ කාන්දරයක් කියන මේ කෙටි කතා හත. අවසාන වශයෙන් මං ලේඛිකාව විදිහට ඔබෙන් අහන්න කැමති ස්වර්ණකාන්ති, දැන් මේ සාකච්ඡාව අහගෙන ඉන්න අයට ඔබේ පොත කියවන්න උනන්දුවක් ඇතිවේවි කියලා මම විශ්වාස කරනවා ඔබේ මේ උත්තරයත් එක්ක. ඔබේ කැමැත්තට අනුව මේ කෙටි කතා හතම තෝරගත්තේ. වැඩියෙන්ම හිත ගිය කෙටි කතාව සහ ඔබේ හදවත වඩාත්ම සංවේදීත්වයට පත් කරපු ඒ කතාවේ කොටසක් මම ඔබේ හඬින්ම දැනගන්න කැමතියි.
මම ওই කෙටි කතා හතරම හරිම කැමතියි.
මම දන්නවා ඒක ලේඛිකාවගේ අර ළමයි ඔක්කොටම ආදරේ වගේ අම්මගේ උත්තරේ වගේ.
ඔව්. ඉතින් ඒ වුණත් මම හිතනවා අතරමං වූ වසන්තය කෙටි කතාව හුඟක්ම සමීපයි. ඒ වගේම පරම්පරා ඝට්ටනය සහ දෙමව්පිය දූදරු සම්බන්ධතා පිළිබඳ අති සංවේදී කතාවක් තමයි සාඩම්බරය කියන එක. ඒක ඇමරිකාවේ ලේඛකයෙක් ලිව්වත්, සමහර විට ওই වගේ දෙයක් අපේ ලේඛකයෙක් ලිව්වත් ඒ දෙකම එක වගේ වේවි. මොකද ඒ දෙන හැඟීම්, ඒ දැනෙන දේ පොදුයි, සාධාරණයි. ඉතින් ওই කතා දෙකට මම හරිම කැමතියි.
ජගත්, මම ඔබෙන් දැනගන්න කැමති අවසාන වශයෙන්, දැන් මේ අපි කතා බහ කරපු මේ කාරණා තුලින් යම් කිසි කෙනෙකුට මේ පොත හොයාගෙන කියවන්න තරමටම ආසාවක් ඇති වෙන, උනන්දුවක් ඇති වෙන කාරණේ මොකක්ද ඔබ දකින?
මම දකින කාරණේ තමයි දිල්රුක්ෂේ මේ පොත පටන් ගත්ත වෙලාව ඉඳලා අවසානය දක්වා එක හුස්මට කියලා ඉවර කරන්නට පුළුවන් පොතක්. මොකද එතරම් රසවත් ඒ කතා. ඒ කතා තුළ ඒ දැක්වෙන හැඟීම්, ඒ ඉදිරිපත් වෙන හැඟීම්, ඒ මතු කෙරෙන හැඟීම්, ඒ අපිට සමීපයි. අපි මෙච්චර වෙලා කතා කළා වගේම ඒ සමීප බව නිසාම මේ කෙටි කතා පොත පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වා ඉතා රසවත් ලෙස කියවා හමාර කරන්නට පුළුවන් කෙටි කතාවක්, කොටි කතා සංග්‍රහයක්. ඒකම ස්වර්ණකාන්ති රාජපක්ෂ කියන පරිවර්තිකාවත් මේ පොතේදී ජයග්‍රහණය කරලා තිනවා කියලා මම හිතනවා.
හොඳයි, අපි එහෙමනම් ආරාධනා කරනවා ඔබට මේ කෘතිය කියවීම සඳහා ඔබට යම් කිසි රුචිකත්වයක් ඇති වුණා නම් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නට SBS සිංහල ගුවන්විදුලිය සැදී පැහැදී සිටිනවා. අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න අපි ලේඛිකාවත් එක්ක සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්න. අපේ දුරකථන අංකය 03-99-49-21-69 එමනම් අපි තවත් මාසයකින් අනතුරුව ඔස්ට්‍රේලියාවේ සිටින තවත් ලේඛකයෙක් හෝ ලේඛිකාවකගේ තවත් නිර්මාණයක් සමගින් හමුවෙමු. අද සාකච්ඡාවට සම්බන්ධ වුණු අතරමං වූ වසන්තය පරිවර්තිත කෙටි කතා සංග්‍රහයේ ලේඛිකාව නිර්මාණකාරිණිය ස්වර්ණකාන්ති රාජපක්ෂ, ඒ වගේම ග්‍රන්ථ විචාරණ කාර්යයට සම්බන්ධ වුණු මෙල්බන් වාසි ලේඛක ජගත් ජේද්‍රසිංහ, ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. අයිබෝන්.
අයිබෝන්.
ස්තුතියි.
සාහිත්‍ය සම්භාෂණ. පුතපත දෙසහෙළන විමසුම් මැසේජ්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
Enjoy more stories in your language by visiting sbs.com.au.